അഡാപ്റ്റ് ആപ്പി സുപ്രത്ത് പറഞ്ഞ് ഏറുന്നതിന് ഉചിതാഹമു ധർമ്മസാഹാവ് ആരംഭ ക്രീമട്ട സൂതന മണ്ണി തിങ് അതത്ത് അപകരെ അനുകമ്പാവി സ്വാമി നിവാസിലാ സഹ മേനി നിവാസ തെറി നിവാസില സംബന്ധില ഇന്നുവ തപ്പി പാദ നമസ്കാരവും പിടിക്കുന്നുവ ഇവകി മമ്മേ സാക്ഷാവി മൂലികത്തെ അറകിന മേ സംവിധാനം കരമി സംബന്ധിക്കുന്ന കരമി ഈ മഹാത്മാവിനെ അല്ലെ മഹാത്മാ രവി മഹാത്മാ ആചാര്യകുമാവിതാവ് ഗൗറിയും പിന്നെ അറകിന് ആരാധനാക്കുന്നുവ ഈ സാക്ഷാവ് ആരംഭിക്കർ പ്രവർത്തകനെയുണ്ട് സർ
തെരുവം സരണായി ദത്തപ്പെ കുജദാ ദഹം ഹമു അഗർവാദ ദിനോള പ്രയത്തിന ദഹം സാക്ഷാവ് അപ്പേ സുനന്ദ മഹാത്മയാകെ മൂലികത്വൻ രതനവൻ തമൈ മേ സാക്ഷാവ് ആരംഭവുണി ഇതിന് ലോക്കു പിരിസക്കട്ട് മേ ദഹം അവബോധയെ ലബാധേന വേടസടനക് പോട്ട് പത്ത് ലാതിയനോ ഇത് അപ്പി അവസ്ഥാവ് ലഭന വിധിയട്ട് സ്വാമി മഹാൻസല സംബന്ധ വിനോ ഇത് അത് അപ്പി ഹെമദനാഠമ അംഗിതാന്നെ ലഭുനു ഭാഗ്യക് അത് തവത് സ്വാമി മഹാൻസെ നമക് മേ വേടസടനട്ട സംബന്ധ വിനോ ഇതിരിയട്ട മഹാൻസെട്ട് അപ്പി ദിഗടമ സംബന്ധ വിന്ന കീല ആരാധന കരമു ആസറായപ്പേ സുനന്ദ സ്വാമി മഹാൻസ അപ്പി മുലിമ മംഹിതാന്നെ ഭാൻസേ യം കിസി സൂത്രയക് കളല്ല അപ്പട്ട ദഹം കരുണു കീപയക് മുലിം ഇതിരിപത് കളൊത് ഹൊന്നായി മേ മാർഗ്ഗട്ട അനുഗത വീമ പിലിബന്ധവ തമൈ ഹെമദനാമ വിമസമിങ് ഇന്നേ അപ്പേ സ്വാമി മഹാൻസല അപ്പിട്ട് ബഹോ ഉപകാരി വേനവ ഏ സന്ധാ തവതവത് ദഹം കരുണു മതു കര കര അപ്പോ മാർഗ്ഗട്ട യൊമു കരന്ന് ഹെമദനാ വെനുവെന്മ ഭവാൻസേട്ട ഇതാ ഗൗരവൻ ദേപാ നമസ്കാര പൂർവക ആരാധന കര സിച്ചിനവ മേ മാർഗേട്ട യൊമു എന്ന മനോദ ദനഗതയുതു കരുണു കീല യം കിസി സൂത്രയക് മഹിതാനി ഭവാൻസേ കീടാഗിരി സൂത്ര വകേ യം കിസി സൂത്രയക് കള്ള അപ്പിട്ട ഇസല പെഹദിലി കരള ദിനോ കിവ ഇട്ട പസ്സേ പിരിസട്ട പ്രശ്ന അഹന്ന അവസ്ഥാവ തീയനോ ദഹം കരുണു തവർ തവത് നിരവുൽ കര ഗന്ന് അഹപുദേ നത്ത സുതേ നിരവുൽ കര ഗന്ന് ഏ വിധിയട്ട അപ്പി സാക്ഷ പാവത്തഗിന് യമു അവസരായി സ്വാമി ഹംസ തെരുവൻ സരണായി
തെരുവൻ സരണായി ദിനാട്ടന് ഗൗരവണീയ സ്വാമി മഹാൻസേല എവകീമ മേനി മഹാൻസേല അത്തു സിയലുമ ദിനാഗയും ദിനാട്ടമ തെരുവൻ സരണ പ്രാർത്ഥന കരണവ വിശേഷയും അദ്ദേഹത്താമ വേദഗാത് കട്ടിയുത്തക് മേ ദിഘട്ടമ കരകിനങ്കിയ ഏ ധർമ്മസാക്ഷാവം ഗാർവാദാദിന് തന്നെ സിയലു കട്ടിയുത്തു സന്ദഹ അനുശാസന സെത്തലു മേ പിരിസ ഏക സംവിധാനേ കരണവ പേ ഗൗരവണീയ ജ്ഞാനിമല സ്വാമി ഹംസേ ഏത്ത അവശ്യകരണ ഗുരുദേവ് അന്നഹംസേലാകെ മത പിന്നെ മെത്തുവ ഉന്മഹംസേല നിരന്തരയും മേ ധർമ്മയ വിവര കരകാനിട്ട് ഗിഹി പ്രവിധി അപ്പി ഹമദിനാട്ടം ഉപകാരവനളിസ ഏ വരസട്ടാന മമിതാന്നി താമ സഹാർത്തക്കവ പവാത്താകിന് യാനവ വിശേഷം അത് ദിവസേ ഉന്മഹാൻസേ തവസുലു മുഹത്തക്കിങ് മേ സാക്ഷാവട്ട് ഉന്മഹാൻസേ വെടമ കരണ സംബന്ധ വിനവ ഉന്മഹാൻസേ വെടമ കരണത്തെ മേ പുഞ്ച് വിലാവത്തുള്ള ഈട്ട് പ്രവേശിയാക്കറകിന് മേ സാക്ഷാവട്ട് പ്രവേശിയാക്കറകിന് മമിതാന്നി ഒബട്ട് അപ്പട്ട് തീയന ഗട്ടലു നിരാകരണീയ കരകാനായിട്ട് ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් ඉදිරියට මේ වැඩ කටයුතු නමින් පස්සේ වගේ අපිට කරගෙන යන්නට පුළුවන් අවකාශය සැලසෙනවා. ඒ දක්වාම උන්වහන්සේ වැඩම කරන තෙක් මේ සාකච්ඡාවට යම්කිසි ප්‍රවේශයක් අරගන්නට තමයි මූලික වශයෙන් උන්වහන්සේගේ සිහිපත් කිරීම මත මේ අවස්ථාව යොදාගන්නේ. එතකොට අපේ සර් මතක් කරපු විදිහට අපි සියලු දෙනාම අපි පැවිදි පක්ෂයේ අපි ස්වාමීන් වහන්සේලා වගේම ගිහි පින්නතුන් හැටියට ඔබත් අපි හැම කෙනෙක්ම මේ ලෝකේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය පාදක කරගෙන යම්කිසි සෙවීමක් සත්‍ය සෙවීමක් මේ සංසාරයෙන් නිදහස් වීමක් ඒ වගේ යම්කිසි සිතවිල්ලක ඉඳගෙන අපි යම්කිසි සෙවීමක් කරනවා. ඒ සඳහා වෙහෙසීමක් අපි සිද්ධ කරනවා. එතකොට අපි ඉන්න මට්ටමත් එක්ක අපි මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය පාදක කරගෙන මේ සත්‍ය ශ්‍රේණි එහෙම නැත්නම් මේ සසරෙන් එතර වෙන නිදහස් වෙන වැඩපිළිවෙලකට කොහොමද යොමු වෙන්නේ කියලා ඊට අවශ්‍ය කරන ප්‍රවේශයක් මේ මොහොතේ අපි කතා කරමු. කතා කරලා ස්වාමීන් වහන්සේ සම්බන්ධ වුණාට පස්සේ අපිට ඇති වෙන ගැටලු උන්වහන්සේ පාදක කරගෙන අපේ අනිත් ස්වාමීන් වහන්සේ සම්බන්ධ වෙලා ඉන්නවා. උන්වහන්සේ පාදක කරගෙන අපි මේ සාකච්ඡාව සිදු කරගෙන යමු. එතකොට අපි ඒ ප්‍රතිපදාවට අවශ්‍ය සූත්‍ර ගණනාවක් බුදුහාමුදුරන්ගේ දේශනාව තුළ තියෙනවා. ඒක අපේ ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේ අර්ථ ගන්නවා ඉතාම ලස්සනට. ඒ දේශනාවන් අරගෙන අපි කොහොමද මේ ප්‍රතිපදාවට යොමු වෙන්නේ, අපි ඉන්න තැන ඉඳලා කොහොමද මේ ධර්මයට යොමු වෙන්නේ කියන එකට අපි පුංචි ප්‍රවේශයක් කරගන්නට තමයි අද මේ මොහොතේ මම අනුශාසනා කරන්න උත්සාහ කරන්නේ. එතකොට අපි පැවිදි ස්වාමීන් වහන්සේලා ගිහි අයත් අපි ඔක්කොම එකට එකතු වෙලා මේ සාකච්ඡා විමසමින් ධර්මීය කතාබහ කරමින් අපි උත්සාහයක් දරනවා මේ සත්‍ය ශ්‍රේණ වැඩපිළිවෙලකට යොමු වෙන්න. එතකොට ඒ ධර්මීය සත්‍ය ශ්‍රේණ නැත්තම් ධර්මීය ප්‍රතිපදාත්මකවම මේ සසරින් නිදහස් වෙන්නට මේ දුකින් නිදහස් වෙන්නට ඒ යන වැඩපිළිවෙල තුළ භාග්‍යතුන් වහන්සේගේ ධර්මය ඉතාම වැදගත් වෙනවා අපිට. එතකොට අපි යම්කිසි සතුටක් ලබනවා, තෘප්තියක් ලබනවා අනිත් සමාජයේ ධර්මයෙන් ධර්මයකින් තොරව අනිත් සමාජය දිහා බලලා අපි සතුටක් ලබනවා. ඒ සමාජය තුළ අපි යම්කිසි සත්‍ය සොයන, දහමක් සොයන, දහමක් කතා කරන නිවැරදි දෙයකට යොමු වෙච්ච පිරිසක් හැටියට අර ධර්මීය නොසොයන සමාජයට සාපේක්ෂව අපි යම්කිසි ප්‍රගතියක් දියුණුවක් ලබාගෙන අපි ඒ තුළ යම්කිසි තෘප්තියක් සතුටක් ලබනවා. ඒ තුළින් තව තවත් වීරිය උපදවාගෙන මේකට යොමු වීමක් අපි ළඟ තියෙනවා. එතකොට ඊළඟට මේ යන ගමන තුළ අපිට පැහැදිලි වෙනවා මේ දෙකොල්ල අතර දෙපිරිස අතර භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයක් බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් වැදගත් වෙන්නේ ඇත්තට ධර්මය සොයන කෙනෙකුට, ධර්මය ගැන විමසන කෙනෙකුට මේක ලෝකීය මට්ටමින් හරි මේ ජීවිතය දුකයි මේකින් දුකින් අත් මිදෙන්න වැඩපිළිවෙලකට යොමු වෙන්න ඕනේ කියලා අඩුම තරමින් එමෙ හිතන කෙනෙකුට පමණයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් වැදගත් වෙන්නේ. එතකොට අනිත් අයට මේකේ වැදගත්කමක් නැහැ. එතකොට අපි ඉන්න මට්ටමේ ඉඳලා අපි මේ ධර්මයේ සොයන වැඩපිළිවෙල තුළ බුදුරජාණන් වහන්සේ අපේ චින්තනය, අපේ ඊට යොමු වෙන චින්තනයක්, ඊට යොමු වෙන සිතවිල්ලක්, සිහියක්, නුවණක්, වීර්යයක් වැඩෙන ක්‍රමයකට, වැඩෙන පිළිවෙලකට බුදුරජාණන් වහන්සේ මේ ධර්මය විග්‍රහ කරලා තියෙනවා, විස්තර කරලා තියෙනවා. එතකොට ඒ විග්‍රහයන් අපි දැන් මේ සූත්‍ර දේශනා, විවිධ දේශනා පාදක කරගෙන අපි ඒ පිළිබඳව යම්කිසි විමසීමක් කරනවා. එතකොට ඒ විමසීම තුළ අපිට තේරෙන දෙයක් තමයි, අපිට හැඟෙන දෙයක් තමයි ඒ විමසනකොට අපිට අර බුදුහාමුදුරන්ගේ ධර්මය දේශනා කරන්නේ පඤ්ඤාවන්තස්සායන් ධම්මෝ නායම් ධම්මෝ දුප්පඤ්ඤස කියලා ප්‍රඥාවන්ත ඒ වගේම චින්තනයක් තියෙන හිතීමේ හැකියාවක් තියෙන පිරිසකට බුදුහාමුදුරු ධර්මීය දේශනා කරන්නේ. දැන් අපි බලුවොත් අස්සජි ස්වාමීන් වහන්සේ උපතිස්ස පරිබ්‍රාජකයා ළඟට ඇවිල්ලා අහන්නේ ඔබේ ශාස්ත්‍රවරයා කවුද? එතකොට මේ ශාස්ත්‍රවරයා තරණ අදහස මොකක්ද? එතකොට ඒ වගේ අවස්ථාවක් අනගත්තාම ඊළඟට දාලුචීරිය වැනි ඒ චින්තනයක් ප්‍රඥාවක් තියෙන පිරිසක් එයාලා විමසනකොට ඒ විමසනකොට පේනවා කෙටියෙන් මේ ධර්මයක් දේශනා කරන්නේ. එතකොට ඒ නොනැති භාවයෙන් චින්තනයකින් සිතීමේ හැකියාවකුත් එක්ක ඒ විමසන ස්වභාවය අපිට ඒ අවස්ථාවන් අරගෙන විග්‍රහ කරලා බලනකොට අපිට පැහැදිලි වෙන කාරණා. නමුත් දැන් අපිට එහෙම ගැඹුරු චින්තනයක් මෙහෙවීමක් නොමැති වුණා. දැන් අපි මේක ධර්මීය විමසන්න යනකොට අපිට තේරෙන කාරණාවක් තමයි අපි මොනවා හරි දෙයක මේ සත්‍ය සේන වැඩපිළිවෙල තුළ අපගේ යෙදීමක් අපිට හමුවීමක් වෙනවා. මේක විමසනකොට මම මේ දුකින් අත් මිදෙන්න මට මොනවා හරි සැනසීමක් ලබන්න මම මොනවා හරි දෙයක් ලබන්න අරමුණු කරගෙන ඒ වගේ යොමු වීමකටමයි අපේ චින්තනයේ යොමු වෙන්නේ කියන එක. එතකොට ඊට පස්සේ අපිට මේ තුලින් මොන හරි දෙයක් ලබා ගන්න, ඒ තුලින් අත්විඳීමක් ලබා ගන්න අපි කොහොමස යන්න ගියත් අපේ අර අත්දැකීමක් පාදක කරගෙන යොමු වීමක්මයි අපිට සිද්ධ වෙන්නේ. එතකොට මේ අපේ යෙදීම ඔය අපි ඉන්න තැනත් එක්ක අපිට යන්නේ එහෙම මොන හරි කොටු වීමකින් රාමුවකින් ඒ වගේ ස්වභාවයකින් තමයි අපේ චින්තනය මෙහෙයවෙන්නේ. එතකොට බුදුහාමුදුරුවන්ගේ ධර්මීය දේශනා කරන්නේ චින්තනයක් කියන්නේ සත්‍යයක් සේන සත්‍යවාදී භවකට චින්තනයක් මෙහෙවන්න පුළුවන් තැනකට ප්‍රඥාමූලික වැඩපිළිවෙලකට තමයි මේ ධර්මය බුදුහාමුදුරුවන්ගේ ධර්මය යොමු කරන්නේ. එතකොට අපේ ස්වභාවය මෙන්න මේ වගේ අවස්ථාවක් කියලා තමයි හැඟෙන්නේ. එතකොට මේ මම ඉන්න අපි විමසන ස්වභාවය. එතකොට මේ බුදුහාමුදුරුවෝ මේ ධර්මයේ දේශනා කරනකොට සිතන දැන් අපිට චින්තනය මෙහෙයවීමේ අපිට හැකියාවක් නැති වුණත් අපි ධර්මය පාදක කරගෙන මේ සත්‍ය සොයනවා කියන සිතිවිල්ලකට හරි ඒක යොමු වීමේ ගතියක් අපි ළඟ තියෙනවා. සිතිවිල්ලකින් හරි මේක අපි යොමු වෙලා මේක විමසන්න ඕනේ කියන ඒ ස්වභාවයක් අපි ළඟ තියෙන්න ඕන. එතකොට අන්න ඒකත් එක්ක අපි කොහොමද බලන්න ඕනේ ළඟට මේ ප්‍රතිපදාවට අපි හිතින් හිතලා හරි අපි කොහොමද මේ ප්‍රතිපදාවකට යොමු වෙන්න ඕනේ කියලා. එතකොට අපිට දැන් ඒක ගීතාගිරි සූත්‍ර දේශනාවත් එක්ක සම්බන්ධ කරලා බලනකොට ඒක සම්පූර්ණ සූත්‍රයක් විග්‍රහ කරන්න අපි මේට ප්‍රවේශයක් කරගන්න අපිට ඒ ඔස්සේ අපිට සහ තියෙන අනිකුත් ගැටළු ස්වාමීන් වහන්සේත් සම්බන්ධ වුණාම කතා කරගන්නට පුළුවන්කමක් තියෙනවා. එතකොට මේ දැන් අපි ඒ සූත්‍රයේ කියන එක් කාරණාවක් අපි අරගත්තාම මේ සත්‍යවසේන කෙනෙකුගේ තියෙන්නට ඕන ගතියක් ස්වාමීන් වහන්සේ නිතරම විස්තර කරනවා. ඒ කාරණා සාධක කරගෙන තමයි අපි මේක ඔබට යන්න උත්සාහ කරන්නේ. එතකොට ඒ හිතන ඒ ගීතාගිරි සූත්‍රයේ පෙන්වන විදිහට අපි නිතරම අපිට ඊයේ දින ස්වභාවය තමයි අපේ කෝණයකට ගැළපෙන. එහෙම නැත්නම් මේ අපිට අපි නිතරම උත්සාහවන්ත වෙන්නේ ඒ ධර්මයක් විමසනකට හෝ අපි යෙදීම තුළ අපිට එන ස්වභාවය තමයි අපේ කෝණයකට අපේ දැක්මකට ගැළපෙනවා නම් අපි එතන ඒ නතර වෙන ස්වභාවයක් තියෙනවා. ඒ තුළ විමසන්න ඒ අත්දැකීමකට යන එක ඊළඟට නොගැලපෙනවා නම් අපි ඒක ප්‍රතික්ෂේප කරන ස්වභාවයකට යොමු වීමක් තියෙනවා. එතකොට ඔන්නෝකක් තමයි අපේ චින්තනය මෙහෙය වෙන්නේ. එතකොට ඒ සූත්‍ර දේශනාවේදී පැහැදිලි කරනවානේ දැන් ඒක යෙදෙන්නේ නැහැ. දැන් අපි ඕනම දෙයක් පිළිගන්න කාරණා කීපයක් ඒ සූත්‍රයේ පැහැදිලි කරනවානේ. කියන්නේ අපි මොකක් හරි හිතනකොට හරි සොයනකොට විමසනකොට ඔය යෙදීම අපි ගන්න ආකාරයේ ඒ සූත්‍රයේ පෙන්නන මේ ශ්‍රද්ධාවෙන් රුචියෙන් අනුශ්‍රවයෙන් ඊළඟට ආකාර පරිවිතක්යෙන් දිට්ඨ නිච්ඡ නක්ඛන්ති කියන මෙන්න මේ අවස්ථාවන්ගෙන් ඒක යොමු වෙන හැටි ඒක පිළිගන්න ස්වභාවය. ඒක සද්ධාව කියන්නේ පිළිගැනීමකින් අපි ඒකට යොමු වෙනවා. ඊළඟට රුචිය කියලා කියන්නේ අපි කැමැත්තකින් ඊට යොමු වෙන හැටි. අනුස්සව කියලා කියන්නේ මේ අහලා දැනගන්න දේ අනුව ආකාර පරිවිතක්ක කියලා කියන්නේ සංගීත සම්මත එක්ක ගැළපීම. ඊළඟට දිට්ඨි නිජානක්ඛන්දි කියලා කියන්නේ තමා දකින විදියත් එක්ක. එතකොට ඔය ස්වභාවයත් එක්ක තමයි අපි විමසීමකට මූලික වශයෙන් යොමු වෙන්නේ. එතකොට ඔය ස්වභාවය ඔය අවස්ථා ටිකම කියන්නේ තමා කියන යෙදීම, කියන්නේ තමා කියන යෙදීමම තමයි. ඒ කියන්නේ ඒ ස්වභාවය තමයි අපිට විමසීමකට යන්න වෙන්නේ. එතකොට අපේ ජීවිතේ හැම එකක්ම කල්පනා කරනකොට යෙදීම ඔන්න අවස්ථාවන් එක තමයි යන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය බුදුහාමුදුරුව පෙන්වන්නේ ප්‍රතිපදාත්මකවම ඔය කෝණිය තුල ශ්‍රද්ධාවෙන්, රුචියෙන්, අනුස්සවයෙන්, ආකාර පරිවිතක්යෙන්, දිට්ඨි නිජානක්ඛන්ති කියන ඔය ස්වභාවය තුල මේ කෝණගත වීම, කොටු වීම තින් තොරව ඒ හරහා ඒ තුලින් විමසන ස්වභාවයකට, විමසන ගතියකට යොමු වෙන වැඩපිළිවෙලක් තමයි ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ ධර්මයේ ඉස්මතු වෙන්නේ. එතකොට ඒ විදිහට චින්තනය මෙහෙවෙනකොට ඒ විදිහට විමසන්න පුළුවන් එයාට ධර්මයක් හැටියට අහුවෙන්නේ අර ඒ සූත්‍රයේම පෙන්වන විදිහට ඒ කියන්නේ හරියටම ඒකට අනුකූලව හිතනකොට, ඊට අනුව විමසනකොට යෙදෙන්නේ මේ මේ ඒ කියන්නේ ගම්භීර, දුද්දස, අතක්කාවචර මේ කියනවා වේ වචන වලින් විග්‍රහ කරන අන්නේ විදියේ චින්තනයක් තමයි මෙහෙයවීමක් සිද්ධ වෙන්නේ. එතකොට ඔන්නෝ විදියට අපි ඒකේ අපි සිතන ස්වභාවයයි ඊළඟට ධර්මයට අනුකූලව සිතන ස්වභාවයත් එක්ක එකක් ඈතර වීමත් අනිත් එක මේ කියන්නේ අපි නතර වෙන ලැබගෙන ඒ ස්වභාවයත් එක්ක අපිට ඒ කාරණා ටික මේ තේරුම් ගන්න පුළුවන් අපි මේ දන්න ආලා තියෙන කාරණාවන් නිසා. එතකොට මේ යන වැඩ පිළිවෙල තුළ මේ අපිට ඊට පස්සේ යෙදෙන්න ඕනේ. දැන් අපිට මෙතෙන්දී ඊටාම වැදගත් වෙන කාරණාවක් තමයි මේ සූත්‍රයේ පෙන්වා දෙන විදියට, ඒ කියන්නේ මේ පළවෙනිම අපි කොහොමද ප්‍රතිපදාත්මකව මේට යොමු වෙන්නේ කියන එක අපි ගත්තාම අර මේ ශ්‍රද්ධාව කියන කාරණාවත් එක්ක අර ස්වාමීන් වහන්සේ අපේ ඥානමල ස්වාමීන් වහන්සේ මතක් කරපු විදියට එක උපමාවකින් උන්වහන්සේක පැහැදිලි කරනවා. මේ මේ උපමාවක් පෙන්නවා. ඒක හරි ලස්සනයි. අර අපි උදාහරණයක් කිව්වහම මේක අපි සවෙනව දැන් අපිට කොරෝනා ආසාදනය වෙලා තියෙනවා නම් ඒ කොරෝනා ආසාදිත වුණාට ආසාදනය වුණාට ඒ ආසාදනය වුණු මටේ කොරෝනාවක දකින්නට තියෙන කොවිඩ් වල දකින්න රෝගී ලක්ෂණ කිසිවක් මේ පැත්තෙන් ඒ කියන්නේ තාත්විකව එන්නේ නැහැ. ඒ කියන්නේ ඒක දකින්න අත්දකින්න අවස්ථාවක් නැහැ. හැබැයි ඒ මොන හරි කොරෝනා හැදුණ නිසා ඒ PCR එකක් කරලා හරි වෛද්‍යවරයා නිගමනය කරනවා ඔබ පොසිටිව් කියලා. එතකොට අපිට මේ පැත්තෙන් කිසිම රෝගී ලක්ෂණයක් තමන්ගිට අර්ථයක් හැටියට මේ පැත්තෙන් ආවේ නැති වුණාට වෛද්‍යවරයාගේ නිගමනයට අනුව හෝ නැමෙනවා, වෛද්‍යවරයාගේ වචනය අහනවා, වචනය පිළිගන්නවා, ඒ අනුව මම රෝගියෙක් කියන නිගමනයට වෛද්‍යවරයාගේ වචනයෙන් තමයි යොමු වෙන්නේ. ඒ වෛද්‍යවරයාගේ වචනයෙන් යොමු වුණාට මේ පැත්තෙන් කිසිම ලක්ෂණයක් මේ රෝගී ලක්ෂණයක් අපට අත්දකින්නට බෑ, අත්දකින්න නැහැ. එතකොට මගේ අත්දැකීමකට අහු වෙන්නේ නැත්තම් මට ඒදී මේ තාත්තික අර්ථයක් එන්නේ නැහැ. එතකොට වෛද්‍යවරයාගේ වචනයට නැමිලා ඊට අනුගත වෙලා ඒ අනුව යෙදීමත් එක්ක තමයි අපිට ඒ රෝගී තත්ත්වයක් වුණත් ලෝකීය වශයෙන් සුවපත් කරගන්න පුළුවන්කමක් තියෙනවා. අන්න ඒ වගේ අපිට මේ පැත්තෙන් අපේ අත්දැකීමකට අසු නොවන විදියට බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙන් ඈතර වෙන විදියේ වැඩපිළිවෙලක් බුදුහාමුදුරුව පෙන්වනවා. ඒ පෙන්වන දේවල් අපිට මේ පැත්තෙන් අත්දකින්නට පුළුවන්කමක් නෑ. එතකොට අපි අත්දැකීමක තමයි අපි කොටු වෙලා කාමු වෙලා ඉන්නේ. එතකොට නිරන්තරයෙන් තමන්ගේ සකීයත්වයත් එක්ක තමන් මේ පැත්තෙන් කොටු වෙලා ඒ රාමක අත්දැකීම් වලට ගොදුරු වෙලා ඒ ඉන්න ස්වභාවය තමයි අපිට අත්දකින්න වෙන්නේ. එතකොට එනම් බුදුරජාණන් වහන්සේ චින්තනයක් මෙහෙවන්න පුළුවන් කෙනෙකුට ඒ වගේම චින්තනයක් ඇති කරන්නත් ඊට උචිත විදිහේ වැඩපිළිවෙලක් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. එතකොට අපි අර සීවෝපම සූත්‍රයක් මතක් කරගත්තොත් එතන ඒ උපමාවනුත් අපිට පැහැදිලි වෙන්නේ සිංහයාගේ ගර්ජනාවෙන් ගර්ජනා කරනකොට තමන් ඉදිරියට මොන සතෙක්කාවත් ඒ තමන් ගොදුරක් බවට පත් කරගන්නවා. ඒ ගොදුරක් බවට පත්. හැබැයි අනිත් කුඩා කුඩා සතුන් සිංහයාගේ අභිමුඛයට එන්නේ නැහැ. ඒ අයට ඒ අය සැඟවෙනවා ඒ සුරක්ෂිත ස්ථානයකට යනවා. එතකොට එතනින් අර්ථ ගන්නවන්නේ ඒ අය තමන්ට සුරක්ෂිත තැනක ඉඳගෙන ආරක්ෂිත වැඩ පිළිවෙලක ඉඳගෙන තමන්ට අවශ්‍ය ප්‍රතිපදා හුරු කරන්න ඕන වැඩ. අන්න ඒ විදිහට අපිට ඒ චින්තනයක් මෙහෙයවෙන්නේ නැති වුණාට ප්‍රතිපදාවට යොමු වෙන්නට බැරි වුණාට බුදුරජාණන් වහන්සේ ඒ ප්‍රතිපදාවට යොමු වෙන්න පුළුවන් විදිහේ වැඩ පිළිවෙලක් අපි ඉන්න තැන ඉඳලා අපිට යොමු කරලා තියෙනවා. එතකොට අපි ඉන්න තැන ඉඳලා ඒ යොමු කිරීමත් එක්ක අපි බලන්න ඕනේ. එතකොට අපි මෙතන ඉන්න තැන ඉඳලා ඊට යොමු වෙන්න ඕනේ කොහොමද කියන කාරණාව විමස ගන්නකොට එතකොට ඒක ප්‍රඥාවක් නැති කෙනෙක් වුණත් එයාට චින්තනයක් ඇතිවන විදිහේ වැඩපිළිවෙලක් බුදුහාමුදුරුව අපිට දේශනා කරලා තියෙනවා. අන්න ඒ ඊට අදාළව වැඩපිළිවෙලක් බුදුහාමුදුරුව මේ කීතාංගිර සූත්‍රයේ වගේම අනිකුත් මේ ආදි බ්‍රහ්ම පඤ්ඤා සූත්‍ර ආදී මේ සූත්‍රවල ඊට ප්‍රතිපදාත්මකව යොමු වෙන්නට ඕන වැඩපිළිවෙලක් පැවිදි අයට එහෙම නැත්නම් යොමු වෙච්ච අයට බුදුහාමුදුරුව පෙන්වා දෙනවා. එතකොට ඒකෙන් අපිට පැහැදිලි වෙන කාරණාවක් තියෙනවා. දැන් අර තමන්ගේ ආකෘතිය තමන්ගේ කෝණයෙන් තමන්ගේ අත්දැකීමෙන් ඔබට ගිහිල්ලා බුදුහාමුදුරුව කල්යාණ මිත්‍රයාගෙන් මේ එන මේ ධර්මය යෝනිසෝ මනසකාරයෙන් දකින්නට පුළුවන් විදියට යොමු වෙන්නට පුළුවන් විදියට වැඩපිළිවෙලක් බුදුහාමුදුරුව එතනදී පෙන්වලා දෙනවා. එතකොට ඒකෙදි මේ කල්යාණ මිත්‍රයාට අනුගත වීම එහෙම නැත්නම් අර ගුරුවරයෙ යටතේ තමන්ගේ භික්ෂු සමාජය තුළ ගුරුවරයෙක් යටතේ කටයුතු කිරීම තුළ තමන්ට තනක් තමන්ට තමන්ගේ අත්දැකීමකින් හිතන්න අවස්ථාවක් නොවන විදියට ධර්මයට අනුගත වීමේ වැඩපිළිවෙලක් ගුරුවරයා යටතේ කටයුතු කිරීම තුළ ඒකෙන් අපිට යොමු වෙන්න පුළුවන්කමක් තියෙනවා. ඊළඟට මේ අපිට අනුගත කියන්නේ අපි කළ යුතු වතාවත් එක්ක අපිට කළ යුතු වැඩපිළිවෙලක් මේ දක්වලා තියෙනවා. එතකොට දැන් අපි ආරාමයක වැඩ හිටියත් ඒ ස්ථානවල හිටියත් එතනදී අපි බුදුහාමුදුරෝ කියන්නේ භික්ෂුවක් නැත්නම් ප්‍රතිපදාට යොමු වෙන කෙනෙක්ට කරන්නට ඕන වැඩපිළිවෙලක් තුළ අපේ අත්දැකීමකට ඉඩක් නොවන විදිහට ඒ කියන්නේ අපි කයින් කයින්වත් වචනයෙන්වත් සිතින්වත් ඒ කියන්නේ අපිට අපේ පැත්තට නොයන විදිහේ වැඩපිළිවෙලක් කායිකවත් කායිකව හැසිරීම රටාවල වචනේ කතා බහ කිරීම තුළින්වත් සිතන සිතබිංගලකින්වත් අපිට අපේ පැත්තට ඉඩක් නොයන විදිහට කල්‍යාණ මිත්‍රයාට නැවීමෙන් මේ ධර්මයට යොමු වීමේ ස්වභාවයක් එතනේ වැඩපිළිවෙල තුළ අපිට පෙන්වන්න දීලා තියෙනවා. එතකොට එතනින් අපිට අපිට හික්මවන වැඩපිළිවෙලක් දීලා තියෙනවා. එතකොට එතෙන්දී අපි අත්දැකීමකට යන්නේ නැහැ. නැත්තම් අපි අත්දැකීමකින් අපි කොටු වෙලා ඒ සීමාව තුළ අපේ දැක්මකින් අපි එහෙම කටයුතු කරනවා. එතකොට නොයන විදිහේ ශික්ෂණයක් එතනින් ඒ වැඩපිළිවෙල තුලත් අපිට තියෙනවා. වතාවත් කල්යාණ මිත්‍යාවක් නැමිලා ඊළඟට කළ යුතු වතාවත් සම්පූර්ණ ඒ වගේ වැඩපිළිවෙලක් තියලා තිනවා. බාහිරින් අපිව හික්මවන වැඩපිළිවෙලක් දීලා තියෙනවා. ඒ කියන්නේ බාහිර ශික්ෂා පතවලින් ශික්ෂණයක් තුලින් අපිව හික්මවලා අපේ අත්දැකීම් වලට නොයන විදියට ධර්මය විමසන්න පුළුවන් විදියට චින්තනය මෙහෙවන්න පුළුවන් විදියට ප්‍රතිපදාත්මකව ඒ සූත්‍ර අපි කියවලා තියෙනවා, අහලා තියෙනවා, ශ්‍රවණය කරලා තියෙනවානේ. එතකොට ඒ සූත්‍ර වලින් අපිට එහෙම ඒ කාරණාව උගන්වනවා. එතකොට ඊළඟට අපි දැන් කල්පනා අපි ඒ විදිහට ඉන්න ගියත් ඒ විදිහට කටයුතු කරන්න ගියත් ආය අපි නිරන්තරයෙන් වෙන ක්‍රමයකින් හරි අපිට විවිධාකාරයේ අලසකම ඊළඟට ආදී කොටගත් සිතිවිලි ස්වභාවයන් අපිට ආය ආය එන්නට පුළුවන් කමක් තියෙනවා වෙනස් විදියකින් ඒ කාරණා විමසනකොට. අනේ එතකොටත් අපිට තියෙන්නේ ඒවා අපි විසින් විමසගෙන අපේ දුර්වලතාවයන් අපි සකස් කරගෙන ආය බුදුහාමුදුරුවෝ ප්‍රතිපදාවට යොමු වෙනකොට. එතකොට එහෙම යොමු වීමත් එක්ක අපිට පේනවා දැන් මීට අදාළ දැන් මේ ධර්මය ශ්‍රවණය කරන එක ස්වාමීන් වහන්සේලා මතක් කරන විදිහට ධර්මය ශ්‍රවණය කරනකොට ඒක ධර්මය සාකච්ඡා කරනකොට ඊළඟට ඒ වතාවත් කරනකොට ඒ හැම වැඩපිළිවෙලකින්ම අපිට මේ පැහැදිලි වෙනවා බුදුහාමුදුරුවෝ මේ පෙන්වා දෙන ප්‍රතිපදාත්මකව පෙන්වා දෙන මේ සූත්‍ර දේශනායක අපිට මේ ධර්මයට අපි ඉන්න තැන ඉඳලා අපි ක්‍රමානුකූලව අනුගත කරන ආකාරය පිළිබඳව මේ සූත්‍ර දේශනාවෙන් අපිට එහෙම ප්‍රවේශයක් ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ ඒකත් එක්ක අපිට යොමු වෙන්න පුළුවන්කම තියෙනවා. මේ සූත්‍රයත් එක්ක අපිට අර ආදි බ්‍රහ්මචර්ය පඤ්ඤා සූත්‍ර දේශනාවත් අදී ඒ සූත්‍ර ප්‍රතිපදාත්මකට අදාළ ඒ සූත්‍ර දෙන අපි බහුල වශයෙන් අධ්‍යයනය කරලා ඒකත් ඔසේ අපි කතා කරගෙන මෙන්න මේ විදියට යොමු වීමේ හැකියාවක් අපිට තියෙනවා. එතකොට අන්නේ විදියට අපි මේ සූත්‍ර සම්පූර්ණ විග්‍රහයක් විස්තරයක් නෙමෙයි ඒ යම්කිසි ප්‍රවේශයක් මම දුන්නේ ස්වාමීන් වහන්සේ වැඩම කරනකම් උන්වහන්සේ පාදක කරගෙන අන්නේ ප්‍රවේශයක් හැටියට මම කතා කළේ මුල් කරගෙන අපි ඉදිරියට ඒ සාකච්ඡාව කරගෙන යමු කියලා සිහිපත් කරනවා. තිරුවන් සරණයි සර්.
ඒ කීටාගිරි සූත්‍රෙන් අපිට මූලික කරුණු ටිකක් තව ටිකක් පැහැදිලි කරලා දුන්නත් මං හිතන්නේ පිරිස ට්‍රයි කියලා ස්වාමීන් වහන්ස.
එතකොට මේ ඒකෙදි සර් අපි දැන් කතා කරගෙන යනකොට ඒ ගීතාගිරි සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ඒ සූත්‍රය අපි මුලින් ගත්තාම මේ කතංච භික්කවේ අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ කිරිය අනුපුබ්බ පටිපදා කියලා. එතකොට කොහොමද මේ අනුපූර්ව ශික්ෂණයකින් ක්‍රියාවකින් ප්‍රතිපදාවකින් මේට යොමු වෙන්නේ කියලා ඒ කාරණා ටික අපි චුට්ටක් තව සාකච්ඡා කරගත්තොත් දේශනා කරනවා මේ ඉද භික්කවේ සද්ධා ජාත උපසංකමති. එතකොට අර ශ්‍රද්ධාවෙන් යොමු වෙනවා කියන කාරණාව සද්ධා ජාත උපසංකමති. එතකොට අපිට පළවෙනිම පියවර තමයි අර ශ්‍රද්ධාවෙන් යොමු වීම කියන එක. ශ්‍රද්ධාව කියන එක බොහෝ දේශනාවන් වල විවිධාකාරයෙන් අර්ථ ගන්නවල තියෙනවනේ, අර්ථකථනය කරලා තියෙනවා. එතකොට පළවෙනිම පියවර අපිට පේනවා මේ සියල්ල ශ්‍රද්ධාවෙන් අර ඔබේ අනනුසුතේසු ධම්මේසු පෙර නොඇසු ධර්මයක් කෙරෙහි යොමු වීමට ඒ ශ්‍රද්ධාවෙන් විශ්වාසයෙන් තමයි යොමු වෙන්නේ තියෙන්නේ. එතකොට උපසංකම්මිත්වා පෛරුපාසති. එතකොට ඒ ශ්‍රද්ධාවෙන් යොමු වෙලා පෛරුපාසනය කරන්න උන ආකාරය. එතකොට අර ප්‍රතිපදාවට අනුකූලව ඒ කියන්නේ ප්‍රායෝගික ධර්මී හුරු කරන්නට ඕනේ ක්‍රමය පිළිබඳව පරිපාසනයේ කල්යාණ මිත්‍රයාගේ යොමු වීමත් එක්ක. ඊට පස්සේ තමයි මේ ඒකත්තික ඕහිත සෝතෝ ධම්මං සුනාති. එතකොට මේ කන් යොමු කරලා ධර්මය අහනවා කියන එක, කන් යොමු කරලා ඒ ධර්මය ශ්‍රවණය කරන එක. එතකොට සුත්වා ධම්මං ධාරේති, මේ අහපු ධර්මය දරා ගන්න ඕනෑ කියන මේ කාරණා. එතකොට ඒ විදිහට ඒ සූත්‍රයේ ඉදිරියට විග්‍රහ කරගෙන යනවනේ. එතකොට අපිට ඒදී කියන්නේ මුලින්ම වැදගත් වෙන්නේ මේ ශ්‍රද්ධාවෙන් ඊට යොමු වෙන එක. ඒ කියන්නේ ඒ ශ්‍රද්ධාවෙන් යොමු වෙන්නට ඒ කියන්නේ ඒ චින්තනය මෙහෙවෙන්නත් නම් අර ප්‍රතිපදාත්මකව ඒ කියන කාරණාවන් වලට අර කලින් කියපු විදිහට ඒ යොමු වීමක් අපිට අවශ්‍ය වෙනවා. ඒකෙ මේ අපිට සරත මොන හරි කතා කරගන්න තියෙනවද එතන?
කාට හරි ගැටලු තියෙනවා නම් යොමු කරන්න පුළුවන් රේසන් එක පාවිච්චි කරලා. සයිනා
අපේ මේසා
අර සද්දාව මූලික වෙනවා කියන එක උතන කියවෙනවා නේද? ඒ ශ්‍රද්ධා කියන වචනේ අපිට එක එක තැන්වල සයින්හස් අහන්න ලැබෙනවා, දකින්න ලැබෙනවා. ඉතින් පොඩි ගැටලුවකුත් මතුවෙනවා මේ ශ්‍රද්ධාව කියනකොට ඒකෙන් අදහස් කරන එක තව ටිකක්, ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට දැන් ශ්‍රද්ධාව නැතුව මාර්ගයට අනුගත වෙන්න බෑ, ශ්‍රද්ධාවමයි මූලික වෙන්නේ. ඒ වගේම අපිට අර චංකි සූත්‍රයේ වගේ පෙන්නනවා අර ශ්‍රද්ධා රුචි අනුස්සව ආකාර පරිවිතක් ඒ දිට්ඨි නිච්ඡානක්කන්ති කියන ඒවා ඉක්මවා යන්නත් තියෙනවා මේ ලෝකෝත්තර දර්ශනයට එනකොට. එතනින් ශ්‍රද්ධා මවන්න කියනවා, මේ ගොඩාක් තැන්වල ශ්‍රද්ධාව මූලික වෙනවා කියනවා. ඒ ගැන මේ යම් කිසි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද සයින්හන්ස? තෙරුවන් සරණයි.
ඔව් තෙරුවන් සරණයි සර්. එතකොට අර චංකේ සූත්‍රය කියන විදිහට කියන්නේ මේ ශ්‍රද්ධාවෙන් තමයි, කියන්නේ අපි ඕනම දෙයක් ලෝකේ දෙයක් කියන්නේ ශ්‍රද්ධාවක් කියන එතන ඇදීමකින් විශ්වාසයකින් පිළිගැනීමකින් ඕනම දෙයකට යොමු වෙන්නේ. ලෝකීය වශයෙන් ගත්තත් අපි පිළිගැනීමකින් තමයි යොමු වෙන්නේ. එතකොට එතෙන්දි පෙන්වන විදිහට ඒ පිළිගැනීම කියලා කියන්නේ රුචිය කියන්නේ අපේ කැමැත්තනේ, ඊළඟට අනුසව කියලා කියන්නේ අහලා දැනගන්න දෙයනේ. එතකොට ඔය කාරණාවලින්ම තමයි අපේ යෙදීම තියෙන්නේ. එතකොට එතන අපි යෙදීම අපි අපේ යෙදීම තමයි එතන එහෙම යෙදෙන්නේ. එතකොට අපිට එහෙම ශ්‍රද්ධාවෙන්මයි පිළිගන්න වෙන්නේ. හැබැයි මෙතන බුදුරජාණන් වහන්සේ පෙන්වන දෙන විදිහට දැන් අපේ අත්දැකීමකින් පිළිගැනීමකින් යමු වුණාට බුදුහාමුදුරුව පෙන්වා දෙන්නේ ඊට එතන කියන්නේ නොරැඳෙන විදියට, ඒ කියන්නේ මේ අපිට එතනින් නිදහස් වෙන, කියන්නේ මේ ඈතර වෙන විදියට තමයි බුදුහාමුදුරුවෝ එතෙන්ට මේ ධර්මයේ කතා කරන්නේ. ඒ කාරණාව ඈතර වෙන විදියට. එතකොට දැන් අපි ගත්තාම ඒක විමසනකොට අපේ දැන් අපේ ආකෘතියකින් එහාට ගිහලා අපි විමසනකොට අර අපේ කිව්ව කාරණා තුනක් මේක ධර්මයේ ඉන්නේ කල්යාණ මිත්‍රයයි සද්ධර්ම ශ්‍රවණයයි යෝනිසෝ මනසකාරයයි කියලා. එතකොට එතනින් අපි ශ්‍රද්ධාවෙන් තමයි පිළිගන්න වෙන්නේ. මොකද අපිට මේ පැත්තෙන් අත්දැකීමට අහු නොවන විදිය ධර්මයක් තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ. එතකොට මේක කල්යාණ මිත්‍රයාගෙන් ලැබෙන දෙයක් නේ, බාහිරින් අපිට කියන කාරණාවන්නේ. එතකොට කල්යාණ මිත්‍රයාගෙන් බාහිරින් කියන කාරණාවක් තමයි සද්ධර්ම. එතකොට මේ දෙකම අපිට බාහිරින් ලැබෙන දෙයක්, බුදු කෙනෙක් පෙන්වන දෙයක්. එතකොට අපි අත්දැකීමකට අහු නොවන කාරණාව. එතකොට මේ පැත්තෙන් අපිට මේ ශ්‍රද්ධාවෙන් එක පිළිගන්න වෙනවා. පිළිගන්න වෙන්නේ මොකද? ගම්බීර දුද්දස අතක්කාවචර මේ දුරාවබෝධ කියන මෙන්න මේ කාරණාවත් එක්ක යෙදෙන නිසා. එතකොට අපිට ඒ ශ්‍රද්ධාවෙන් පිළිගත්තට පිළිගන්න දෙය අපේ අත්දැකීමකට එන්නේ නැහැ. ගම්බීර දුද්දස අතක්කාවචර ඒ විදිහට කියලා ඒ පැත්තෙන් විස්තර කරනවා. එතකොට අපේ අත්දැකීමකට නොයන දෙයක්, නොයන විදියක්. හැබැයි ශ්‍රද්ධාවෙන් අපිට පිළිගන්න වෙන්නේ. එතකොට මේ පැත්තෙන් අපේ අර ඒ ධර්මයට අනුව යෝනිසෝ මනසකාරයත් එක්ක තමයි ඒ ශ්‍රද්ධාවරා ඊතර වීමේ, කියන්නේ මේ එතන ඊතර වීමේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. ඒ ස්වභාවය, ඒ අවස්ථාව. එතකොට ශ්‍රද්ධාවෙන් පිළිගත්තට එතන අත්දැකීමකට කොට නොවන විදියට බුදුහාමුදුරුව පෙන්වා දෙන සද්ධර්මය යෝනිසෝ මනසකාරයෙන් ඉතර වෙන පිළිවෙලක් තමයි එහෙම ඉදිරිපත් කරන්නේ. ඒ දක්වන්නේ
එහෙමයි. සයින් හවුස එරුවන් සරණ පාට හරි ගැටලු තියෙනවා නම් ඉදිරිපත් කරන්න. ප්‍රශ්න ඉදිරිපත් කරන්න අවස්ථාව තියෙනවා, කැමති කෙනෙකුට අහන්න පුළුවන්.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. මගේ ප්‍රශ්නයට වහන්සේට සුදුසු විදියට උත්තරයක් දෙන්න ස්වාමීන් වහන්සේ. කියන්නේ දැන් අපි කල්යාණ මිත්‍රයා ගැන නිතරම කතා කරනවානේ, අවනත වෙන්න කල්යාණ මිත්‍රයාට. එතකොට ස්වාමීන් වහන්ස මේ කල්යාණ මිත්‍රයාගේ සුදුසුකම් ටිකක් තියෙනවද? එහෙම නැත්නම් කල්යාණ මිත්‍රයා ආර්ය සංඝයා වහන්සේ නමක්ද කියන එක පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද ස්වාමීන් වහන්ස?
තෙරුවන් සරණයි. එතකොට දැන් මේ කල්යාණ මිත්‍රයා කියන්නේ මේ ඊතර වෙන දහමක්, කියන්නේ මේ වගේ දහමක් පෙන්වන්නේ බුදු කෙනෙක්. මේ ලෝකෙට පාළන බුදු කෙනෙක් පෙන්වා දෙන්න. එතකොට ඒ පෙන්වා දෙන ධර්මය ඒ බුදු කෙනෙකුට පෙන්වා දෙන්න පුළුවන් ඒ ධර්මය ඒ විදියටම ධර්මය ඉස්මතු කරන්න පුළුවන්. ඒ කියන්නේ බුදුහාමුදුරුවන්ට එහෙම නැත්නම් ඒ ධර්මයට ඒ ධර්මයේ ඒ විදියටම මේ ඉස්මතු කරන්න පුළුවන්, පැහැදිලි කරලා දෙන්න පුළුවන්. අන්න ඒ ඒ එතනට තමයි, ඒ කියන්නේ ඒක ඊට ඒත ඒ ප්‍රතිපදාත්මකවම මේක, ඒ කියන්නේ අපිට චින්තනයකින් විමසීමකින් එයාට ඊතර වෙන්න පුළුවන් විදියට වැඩපිළිවෙලක් කියලා දෙන, ඉස්මතු කරන ඒ කෙනෙකුට තමයි අපිට කල්යාණ මිත්‍රය කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේට ඒ ධර්මයට, ඒ ධර්මයේ බුදුහාමුදුරු කියපු විදියට ඒ කෘත්‍ය සිද්ධ වෙන විදියට ඒක ඉස්මතු කරන්න පුළුවන්, විග්‍රහ කරන්න පුළුවන්, එතනටයි කල්යාණ මිත්‍රය කියලා කියන්නේ. එතකොට ඒ ඉස්මතු කිරීමේ හැකියාවක් තියෙන, යර්ථ විග්‍රහ කිරීමේ හැකියාවක් තියෙන තැනට තමයි කල්යාණ මිත්‍රය කියලා කියන්නේ. ඒ කියන්නේ මේ දහම සාසනයේම පවතින කල්යාණ මිත්‍රය මත කියලා කියුවේ එකනේ. එතකොට දහම, ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ මේ ධර්මය, ඒ ධර්මයේ විදියටම විග්‍රහ කරන්න පුළුවන්, ඉස්මතු කරන්න පුළුවන්, අර්ථ ගන්නන්න පුළුවන්, ඒ දෙන්න තමයි කල්යාණ මිත්‍රත්වය කියලා කියන්නේ. මොකද අනිත් තැනකට යොමු වුණොත් එතනින් අපිට ඒක නිදහස් වෙන්නට පුළුවන් කමක් නැහැ නේ. නැත්තම් ධර්මයේ අර්ථ ගන්නන්න, තේරුම් ගන්න ඊට අනුරූපීව එතර නැත්නම් දහමක් මොකක් හරි ඇහි හැබැයි අපිට මේකට අදාළ දහම නොයසෙයි වෙන ඊට අදාළ අනුරූපීව ධර්ම ඉස්මතු කිරීම හැකියාවක් ඇති තැනටමයි එතන කල්යාණ මිත්‍රා කියලා දක්වන්නේ.
එතකොට ස්වාමීන් වහන්සේ මේ ඒ ධර්ම දෙන්න ස්වාමීන් වහන්සේ හරි ඒ කල්යාණ මිත්‍රයා වහන්සේ ආර්ය සංඝයා වහන්සේ නමක් විය යුතුම නැද්ද?
ඔව්. එතකොට මේ දැන් ඒක ආර්ය වහන්සේ නමක්ම ඒ කියන්නේ එහෙම ආර්ය වහන්සේ නමකට මන්නේ පෙන්වන්න පුළුවන්. නමුත් ඒක ඒ අවස්ථාවන් එක එතකොට ආර්ය වහන්සේ නමකටමයි ඒක ඉස්මතු කරලා පෙන්වන්න පුළුවන්. දැන් සමහර වෙලාවට ඒක පෙන්වන්න පුළුවන් කියන්නේ සාමාන්‍යයෙන් අර්ථ ගන්නන්න පුළුවන් ඉස්මතු කරන්න පුළුවන් නම් ඊට අනුරූපීව ඒ අනුව අපිට ඒක ඒ අවස්ථාව ගන්න පුළුවන්. ඉතින් අපිට කල්‍යාණ මිත්‍රයන් වහන්සේ නමක් කැටියට ඒ කියන්නේ මේ ධර්මයේ පෙන්වන්න පුළුවන් නම් ආර්යයන් වහන්සේ කියලා කියන්නේ මේ සුතවත් භාවයත් එක්කනේ ඒ සුතවත් භාවයත් එක්ක මේ ධර්මය ඉස්මතු කරන්න පුළුවන් ස්වභාවයෙන් තියෙනවා නම් ඉතින්ට අපිට කල්යාණ මිත්‍ර භාවයෙන් අපිට පිළිගන්න පුළුවන් මේ ධර්මයට විනයට ගලපලා ඊතර වෙන විදියට ඒ කාරණාව ඉස්මතු කරනවා නම් ඒ
තේරුම් ගත්ත ස්වාමීන් වහන්සේ කියන්නේ අහන්න ප්‍රශ්නේ හේතුව දැන් ජීවිතයේ කියන එක ඉතාම කෙටිනේ. එතකොට අපි අවනත වෙනකොට අපි දන්නවා නම් මේ ආර්ය සංඝයා වහන්සේ නමක් හරි මේ අපිට දිගටම මේක මග පෙන්වන්න පුළුවන් නමක් හරි කියලා හිතෙනවා නම් මට හිතෙන
හැටියට
අවනත වෙලා දිගට යන්න පුළුවන් නේ ස්වාමීන් වහන්සේ. ඒකයි මම ඇහුවේ තේරුම් ගන්න ස්වාමීන් වහන්සේ බොහොම
පිං.
එතන ස්වාමීන් වහන්ස ඔය වගේ ප්‍රශ්න කලින් වුණා. ඇත්තටම දැන් කල්යාණ මිත්‍රය කියන එක දැන් හරියටම දැනගන්න දැන් අපිට ඇත්තටම පුළුවන් කමක් නැහැනේ. ආර්යයන් වහන්සේ නමක් දැනෙද්ද කියලා ඒ කියන්නේ කෙනෙක්ගේ හිත බලලා හරි ඒ වගේ දැන් ඒ හැකියාව බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාරණා ඒ වගේ තිබුණා. ඉතින් මේ එහෙම දැන් එහෙම දැනගෙන හොයන්න ගියොත් නම් මම හිතන්නේ ඒක මේ සිද්ධ වෙන්නේ නැති දෙයක්. ඒ කියන්නේ මේ ආර්යයන් වහන්සේ නමක්ද කියලා හොයලා හොයාගන්න ගියොත් දැන් අපි අර කෝලිත උපතිස්ස වගේ ඒගොල්ලෝ තම හද්දි මේ ආර්යයන් වහන්සේ නමක් කියලා දැනගෙන නිමේනේ දහම ඇහුවි.
එහෙමයි. එතකොට සර් අපිට දැන් අර එතනින්ම පේනවනේ ඒ කියන්නේ දැන් අර කෝලිත උපසිරස ඒ එතන තියෙන විමසන ගැත් ස්වභාවයත් එක්කනේ. දැන් අස්සජී මේ හාමුදුරුවොත් මේ සායනාසෙත් ඇහුවෙත් ප්‍රතිස්ස පරිබ්‍රාජකයෙන් ඇහුවේ ඒ කියන්නේ එයා ඒ විමසීමේ ගතිය. එතකොට ඒක මේ පැත්තෙන් අපිට තියෙන්නට ඕනේ මේ අපේ හැදෙන්නට ඕනේ ස්වභාවය. එතකොට අපිට ආර්යයන් වහන්සේ නමක් හෝ කල්යාණ මිත්‍රෙක් බාහිර ස්වරූපයකින් දකින්නට පුළුවන් කමක් නැහැනේ. බාහිර ස්වරූපයකින් අපිට ඒක දකින්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. හැබැයි කල්යාණ මිත්‍රයෙක් පෙන්වන්නෙම කල්යාණ මිත්‍රයෙක් පෙන්වන්නෙම සද්ධර්මයෙන්. එතකොට කල්යාණ මිත්‍රයා කියලා අපිට ගන්න වෙන්නේ නිගමනයකට යන්න වෙන්නේ පෙන්නන සද්ධර්මයත් පාදක කරගන්නේ. ඒ එතකොට ඒ සද්ධර්මය මේ පැත්තෙන් විමසීමේ ක්‍රියාවලිය කරන්න වෙන්නේ මට. එතකොට විමසන්න වෙන්නේ මටනේ. කල්‍යාණ මිත්‍රයා තමයි ඉදිරි පෙන්නන්නේ. ඒ කියන්නේ සද්ධර්මය මේ පැත්තෙන් විමසන්න. එතකොට මට අර කියන්නේ යම්කිසි දෙයකට කොටු වෙන්නේ නැතුව අර දැන් අපි සද්දා රුචි ආකාර ඒ ක්‍රමවේදී ඊළඟට කාලාම සූත්‍රයේ ඒ සූත්‍ර වලින් පෙන්වනවානේ කිසිම දෙයකට කොටු නොවන විදියට තමන්ට ස්වාධීනව චින්තනය මෙහෙවන්න ඕන වැඩ පිළිවෙලක්. එතකොට ඒ ස්වාධීනව චින්තනය මෙහෙවලා ඒ කල්යාණ මිත්‍රයා පෙන්වන ධර්මීය විමසීමේ හැකියාවත් එක්කනේ විමසීමේ හැකියාවත් එක්ක තමයි යාට මේ ධර්මයට ශ්‍රද්ධාවෙන් බැස ගන්න පුළුවන්කමක් තියෙන්නේ. එතකොට ඒ අපිට අද නම් ධර්මයටත් විනයත් එක්ක සංසන්දනය කළා ඒ විමසීමේ තමන්ගේ පැත්තෙන් විමසීමේ ස්වභාවයත් එක්ක ධර්මයට අනුව විමසීමේ ස්වභාවයත් එක්ක ඊට ධර්මයට විනයට ගැළපීමේ ස්වභාවයත් එක්ක අපිට ඊතර වීමේ ප්‍රයාවලියකට යොමු වෙනවන්නම් එතනින් අපිට කල්යාණ මිත්‍රයා කියන එක ඒ ක්‍රියාවලියත් එක තමයි අර්ථ නිරූපණය වෙන්නේ. නැත්නම් බාහිරකින් අපි හොයලා යාගේ ස්වභාවයන් අත්දකලා එහෙම යොමු වීමත් වඩා අර විමසීමකින් තමන්ගේ පැත්ත විමසීමකින් කොටු වීමකට නොයන විදිය විමසීමකින් චින්තනයකින් තමයි අපිට කල්යාණ මිත්‍රයා කියන ස්වභාවය ඒ කියන්නේ ඒක අර්ථ ගන්න වෙන්නේ.
එහෙමයි ෆයින්. අපි කියන්නේ මට මතු කරන්න ඕනේ අපි දැන් පූර්ව නිගමනයකට ගියොත් මෙයා තමයි කල්යාණ මිත්‍රයා කියලා සමහර විට අර සත්‍ය විමසන ගතිය
හරියට හරි නැති වෙලා යනවා. පූර්ව නිගමනයකට යන්න හොඳ නෑ. අතනින් පෙන්නන්නේ නිගමන වලට යන්න එපා කියලා නේ කාලාම සූත්‍ර ආදී සූත්‍ර වල.
එහෙමයි. සත්‍ය විමසන ගතිය තිබුණත් ඒ ධර්මය අවබෝධ වෙනකොට අර වාසෙ පෙනවාගේ ධර්මයට විනයට ගැළපීම වගේ දෙයකින් අඳුර ගන්නවා මිසක් කර මුලින්ම කල්යාණ මිත්‍රයද නැද්ද නැත්නම් මොන්හසේ ආරයන් වහන්සේද නැද්ද කියලා හොයන පැත්තකින් හොයන්න ගියොත් එහෙම අර වෙන සමහර විට ගොඩක් වෙලාවට මේ පිටත්තට යන්නේ ඉඩක් තියෙනවා කියලා හිතෙනවා. මේ විශේෂයෙන් අද කාලේ
ඒ කාර්ය
හැම දේශකයන්ම ඒක පෙන්නන්නේ මේක තමයි බුදුහාමුදුරන්ගේ දහම නැත්නම් මේක මම අවබෝධ කළා ඔය වගේ ඉතින් එක එක විදිහට අතිදක්ෂ වෙන්න ඕන. ඇත්තටම මේ බුදුරජාණන් වහන්සේ පෙන්නපු දහමද මතු කරන්නේ කියන එක ඒක තමන්ගේ පැත්තෙන් එන්න ඕනේ.
තමන්ගේ පැත්තෙන් එන්න ඕනේ මේ විචක්ෂණ විමසීම එන්න ඕනේ. ධර්මයට අනුව විමසනකොට ධර්ම විනයට ගැළපෙනකොට අපිට පෙන්න පේනවනේ මේ කල්යාණ මිත්‍යා මේ ඉදිරිපත් කරන මේ ධර්මයේ ප්‍රතිපදාත්මකව ඒකට යොමු වීමක් තියනවා නේද? එතනින් තමයි ඉතින් අපිට බලන්න වෙන්නේ.
එහෙමයි. ඒකදී මට තවත් මතක් වෙන අර ඉස්සෙල්ලා මම ගත්ත අර කෝලිත උපතිස්ස පරිබ්‍රාජකයෝ නේ සත්‍ය විමසන කට්ටියක්
විමසන කට්ටිය
ඒ තෙන්දි අරසජි රහතන් වහන්සේ උන්වහන්සේ වුණත් කියන්නේ මේ මම රහත් කියලා නෙමෙයි මම මේ ශාසනේ නවක භික්ෂුවක් කියලා කියන්නේ නේ සයින්වත් වැඩිය දන්නේ නැහැ මේ එහෙම කියලා දැන් අපිට එහෙම කිව්වොත් එහෙම මේ මම මේ ඉතින් වැඩිය දන්නේ නැහැ කියලා කවුරු හරි කිව්වොත් දැන් අපි ඒක අහන්න පෙළඹෙයිද හොයන්න පෙළඹෙයිද වගේ ඒ පැත්තත් මම හිතන්නේ විමසන්න ඕන තැනක් කියලා වට හිතෙනවා.
එහෙම නම් චොමු වෙන්නෙත් නැහැනේ.
සත්‍ය හොයනවට වඩා කියන්නේ කවුද කියලා හොයන්න යන පැත්ත තමයි මේ සමහර විට මතු වෙන්නේ. ඒක එහෙම වුණත්
අර ඒකද වෙන්නේ මාර මේ සත්‍ය සේවීමේ ගතිය වෙනුවට අපිට මොනවා හරි ලබා ගන්න අදහසකින් එහෙම මොනවා හරි මේ මට මොනවා හරි ගන්න කියන ස්වභාවයත් එක්කනේ මම මොනවා හරි ඉස්මතු වෙන්න ඒකත් එක්ක ඒවත් එක්ක නේද එන්නේ.
තව ගැටලු තියනවා නම් ඉදිරිපත්
සාල්නාද වෙන්නේ.
අවසරයි මේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ දෙපා වන්දනා කරනවා. ස්වාමීන් වහන්සේ මට මේ ශ්‍රද්ධාව කියන දෙයකදී චුට්ටක් මෙහෙම අදහසක් ඉදිරිපත් කරන්න හිතුණා. ඒ කියන්නේ දැන් කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක් කියන දෙයකට අපිට ශ්‍රද්ධාවෙන් අහන්නට ඕනේනේ. එතකොට දැන් අපි තුල ශ්‍රද්ධාවක් සකස් වී තොයිනේ. එතකොට අපි මෙහිදී මාව අහිං කරලා ඕනේනේ දැන් මේක අහන්න, මේකට යොමු වෙන්න. එතකොට ස්වාමීන් වහන්සේ දැන් මෙහිදී ශ්‍රාවකයෝ හැටියට අපි තුල සකස් විය යුතු ගුණධර්ම මහ විශාල ප්‍රමාණයක් තියෙනවා කියලයි මට හිතෙන්නේ. ඒ කියන්නේ දැන් මගේ තියෙන මතවාද ඔක්කොම පසෙක දාන්න ඕනේ. එතකොට මම වැරදි කියන එක මම පිළිගන්නට ඕනේ. එතකොට ඒ හරහා මහ විශාල නිහතමානීකමක් සකස් වී තුයිනේ. ඊට අමතරව දැන් කියන දේ අහන්න පුළුවන් වෙන්න ඕනේ විසිරුන් නැති සිතකින්. එතකොට එතෙන්දිත් යම් කිසි සිතේ එකඟ භාවයක් තිබිය යුතුයි නේද ස්වාමීන් වහන්සේ? එතකොට දැන් ඒ කල්යාණ මිත්‍යා කෙරෙහි මහ විශාල වූ ගෞරවයක්. උන්වහන්සේ තමයි සියල්ල දන්නේ, හරි දේ තමයි කියන්නේ කියන මහ විශාල නැඹුරුවක් විශ්වාසයක්. ඔය වගේ මහ විශාල දේවල් ගොඩක් ශ්‍රාවකෙක් තුල සකස් විය යුතුයි. එතකොට මේකේ එතකොට අපි මේවා හොය හොයා මට දැනෙන්නේ අපි මේවා හදා ගන්න ඕනේ කියලා. එහෙම නැත්නම් අර බුදුපියාණන් වහන්සේ කියන ශ්‍රද්ධාව අපතුල සකස් වීමක් වෙන්නේ නැහැනේ. එතකොට එහෙම වුනේ නැත්නම් නැමීම අර බලාපොරොත්තු වෙන මට්ටමට වෙන්නේ නැහැනේ. එතකොට එහෙම නොවුන් වෙන්නේ නැතිකොට අර ඒ දේ විදිහට වෙන්නේ නැහැ. එතකොට මට මේකෙදි අර ඉස්මතු කරන්න ඕනේ ශ්‍රාවකව හැටියට අපි තුල තව තවත් මොනවද අපි හදා ගන්න ඕනේ දේවල් ඇත්තටම ශ්‍රද්ධාවෙන් බැස ගන්න නම් කියන කාරණාව ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. මේ ඒක ඇත්තටම එහෙම ඒ විදිහම තමයි. එකක් ඉතින් අර අපි අර මේ ශ්‍රද්ධාවෙන් ඒ කියන්නේ දැන් ඇත්තටම මේක පිළිගන්න වෙන්නේ ශ්‍රද්ධාවෙන්මනේ. එතකොට මේ පෙන්නන ධම අපේ අත්දැකීමකට කොටු වෙන එකක් නෙමෙයිනේ. අපේ අත්දැකීමකට කොටු වෙන ධමයක් නෙමෙයි. එතකොට ඒක අපිට ශ්‍රද්ධාවෙන්මයි පිළිගන්න වෙන්නේ. ඒ ශ්‍රද්ධාවෙන් පිළිගන්නකොට අපිට නිතරම අපි මේ පැත්තෙන් බලනවා මට ලබා ගන්න, මට ලැබෙන, මට උත්තරයක් ලැබෙන වැඩ පිළිවෙලක් එක්කම තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. එතකොට ඒක සද්ධාවෙන් බැස ගන්නකොට ඒ කියන්නේ ඒ ඇත්තට මේ සද්ධාවේ කෘත්‍ය සිද්ධ වෙන්නට නම් අර මෑනියු කිව් විදියටම තමයි අපි ඇත්තම මුලින්ම අපි ළඟ තියෙනා වූ දුර්වලතාවයන් සකස් කරගන්න. තමන් තමන්ම සිහි කර කර තම තමන්ගේ දුර්ගුණ හදාගෙන මේක ගුණ සාගරයක් බවට පත් වෙනවා. මූලික වශයෙන් අපි ගුණධර්ම සකස් කරගන්නට ඕනේ කියන එක. ඒක එහෙමම තමයි. එතකොට අනිත් පැත්තෙන් ප්‍රඥාවක්, ඒ කියන්නේ චින්තනයක් නැති කෙනෙකුට උනත් භාග්‍යවතුන් වහන්සේ කරුණාවෙන් චින්තනයක් ඇතිවන විදියට වැඩපිළිවෙලක් මේ 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 ප්‍රතිපදාත්මකව පෙන්වලා දෙනවනේ. ඒක විනය දේශනා ගත්තාම විනයට යොමු වෙනකොට දැන් ධර්මය විනය දෙකමනේ. එතකොට විනයට යොමු වෙනකොට එතනින් අපේ කායිකව වාචසිකව සිතන දෙයකට ඉඩක් නොවන විදියට බුදුරජාණන් වහන්සේ අපිට වැඩ පිළිවෙලක් දෙනවා. අපි කතා කරන හැටි, ගමන් කරන හැටි, හිතන විදිය. එතකොට තමන්ගේ මොන හරි නරක දෙයක් සිතක් ආවොත් ඒ සිත තමන්ගේ කල්යාණ මිත්‍රයාට ගිහිල්ලා කියන ආකාරය ඒ සමාව කර ගන්න ඇති. මේ විදියට තමන්ගේ අද්දකීම් තමන්ගේ සිතවිල්ලකට ඉඩක් නොවන විදියට හික්මෙන්න ඕන වේ වැඩ පිළිවෙලක් භාග්‍යවතුන් වහන්සේ දක්වලා තියෙනවානේ. එතකොට අපිට මේ හික්මීමේ වැඩ පිළිවෙලක් ඒ වැඩ පිළිවෙලක් අපිට නොයදෙනවා නම් ඇත්තටම එතකොට අපිට කල්යාණ මිත්‍රයාට නැමීමක් වෙන්නේ නැහැ. එතකොට කල්යාණ මිත්‍රයාට නැමීමක් වෙන්නේ නැහැ කියලා කියන්නේ එතකොට කල්යාණ මිත්‍රයාට නැමෙන්නට නම් කල්යාණ මිත්‍රයා කියන දේට අනුගත වෙන්නට ඕනනේ. එතකොට කල්යාණ මිත්‍රයාට අනුගත වීම තුළ ඒක අනුගත වෙන්නෙත් අපිට ශ්‍රද්ධාවෙන්නේ. මොකද අපිට අපේ අත්දැකීමට නොයන විදිහේ වැඩ පිළිවෙලකටනේ අපි යෙදෙන්නේ. ඒකත් එක්ක අපිට ආයි අනෙක් පැත්තෙන් එන්න පුළුවන් අලසකම ආදී විවිධ ආපෝ මනෝභාවයන් ආයි එන්න පුළුවන්. ඒ වගේ තැන්වල ආයි තමන්ට අර විදිහට තරවටු කර කර තමන්ට දොස් පවරගෙන තමන් ආයි කල්යාණ මිත්‍රයාට යොමු වීම තුළමයි කල්යාණ මිත්‍රයාගෙන් ඉතර වෙන දහම ඇහෙන්නේ. එතකොට ඉතර වෙන දහම ඇහෙන්නට නම් ඒ ධර්මය අපිට ඇහෙන්නට නම් මූලික වශයෙන් අපි මේ විදිහට අපි අපේ ගුණ ධර්ම අපේ සංවර්ධ හදා ගන්නට ඕනේ. එතකොට මේ හදා ගැනීමත් එක්ක ඒ කල්යාණ මිත්‍රයා කියන විදිහට ගුරුවරයා කියන විදිහට කටයුතු කිරීමත් එක්ක ඒ නැමීමත් එක්ක තමයි කල්යාණ මිත්‍රයා කියන කාරණාව අපිට ඇහෙන්නේ. ඒ කියන්නේ අර සුසූතති සූත්‍රයේ කියන්නේ ඒ ධර්මයේ කිව්වට ධර්මය ඇහෙන්නේ නැහැ කියලා. එතකොට ඒ කල්යාණ මිත්‍රයා ඒ තරම්ම දුර්ලභ දෙයක් නා. එතකොට ඒ දහම අහන්න අපි කොච්චරනම් සූක්ෂම විදිහට යොමු වීමක් වෙන්නට ඕනද? පසේ බුදුවරුන්ට පවා දේශනා කරන්න බෑ. බුදුවරුන් මේක දේශනා කරන්න මන්දෝසාහි වුණු. ඊළඟට රහතුන් වහන්සේලා බොහෝ පිරිසක් දේශනාවකට යොමු නොවුණු. ඊළඟට මේක දේශනා කරන්නේ කිරීමේ පවා ඉතාම දුෂ්කරතාවයක් දැකින. ඊළඟට ඒකේ මේ ධර්මයේ තියෙන දුර්ලභත්වය, ඒ විමසීමේ තියෙන දුර්ලභත්වය කොච්චර තැන්වල විග්‍රහ කරනවද? එතකොට ඊතරම්ම මේ සියුම් ධර්මයක් ශ්‍රවණය කරන්නට යොමු වෙන්නට ඒ මාර්ගය ඒ ධර්මයට අනුව යෝනිසෝ මනසකාරය කරන්න මොනතරම් අපි ගුරුවරයාට අනුගත වීමක් වෙනවද? එතකොට කල්යාණ මිත්‍රයාට නැමීමක් වෙන්නට ඕනද? එක පැත්තකින් තමන්ගේ අත්දැකීමක් අත්දැකීමකට එක නොලැබෙන විදියට කල්යාණ මිත්‍රයාට නැමෙන විදියට ප්‍රතිපදා මේ පැත්තෙන් හොරු වෙනවා. කල්යාණ මිත්‍රයාට නැමුණා කියලා කියන්නේ බාහිරින් මේ පෙන්නන මේ උතුම් ධර්මය අපිට අපේ පැත්තෙන් විමසීමට යොමු වෙන විමසීමේ ප්‍රයාවලියත් එක තමයි අපිට මේ ඈතර වෙන ප්‍රතිපදාවට යොමු වෙන්නට පුළුවන්කමක් තියෙන්නේ. ඇත්තට මෑනියෝ කිය විදිහට ඒ විදිහටම තමයි අපිට සකස් කරගන්න තියෙන්නේ. තෙරුවන් සරණයි.
බොහොම පිං ස්වාමීන් වහන්සේ අප්‍රමාණ පිං. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි පියසේන මහත්මයා ගැටළු ඉදිරිපත් කරන්න.
තෙරුවන් සරණයි අවසරයි අපේ ස්වාමීන් වහන්සේ. මට ඇත්තෙන්ම අසන්න තිබුණේ අපේ විහාරා මෙහෙණින් වහන්සේ අසූ ප්‍රශ්නයට සමාන ප්‍රශ්නයක්. මොකද අපි විචක්ෂණ භාවයේ ඇති විය යුතුමයි අපිට අපේ කල්‍යාණ මිත්‍රයා කොහොමද කියලා වටහා ගැනීමට. එතෙන්දී මට සිහිපත් වෙනවා ආදි බ්‍රහ්මචර්යා පඤ්ඤා සූත්‍රය. මම හිතනවා ඒකේ අර අවස්ථා හතක් විස්තර කරනවා. ඉතින් අපිට තියෙන්නේ ඒ කල්‍යාණ මිත්‍රයාට අනුගත වෙමින් අපේ ඒ ප්‍රතිපදාවේ යෙදෙන්නමයි. එතකොට විචක්ෂණ යනු අපිට වැටහීමක් විය යුතුයි. නමුත් එතනදී දැන් ඔය බුදු පියාණන් වහන්සේගේ කාලයේදී නම් ඔක ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමුත් අද කාලයේදී අපිට මම හිතනවා යම්කිසි අපි ඒ වගේ අවස්ථාවට අපි යම්කිසි සැකයක් ඇති වෙන්න පුළුවන් අවස්ථා වෙන්න පුළුවන්. ඒ වුණත් මම හිතනවා අපිට තියෙන මේ අවස්ථාවේ තියෙන එකම ගැලවීම එකම මාර්ගයේ ආදි බ්‍රහ්මචර්යා පඤ්ඤා සූත්‍රය අනුවම කටයුතු කිරීමයි කියන එක. ඊට අමතරව මෙහෙම අහලා තිනවා උපනිෂ සූත්‍රයේ සඳහන් වෙනවා අපි දුක අපේ ශ්‍රද්ධාව ඇති වෙන නම් අපි දුක අවබෝධ වෙන්න ඕනේ කියන අදහස. මට අන්න එතනදි පොඩි ඒ දෙක එකට එකක් කොහොමද ගැලපෙන්නේ කියන එක ගැන ගෞතම ස්වාමීන් වහන්සේකින් පිළිතුරක් එහෙම නැත්නම් පැහැදිලි කර ගැනීමක් ඉල්ලා සිටිනවා. තෙරුවන් සරණයි.
ඔව් එතකොට මේ ශ්‍රද්ධාවේ ක්‍රියාකාරීත්වය කෘත්‍ය හැටියට ඉස්මතු කරන්නේ ඊතර වීමන්නේ ශ්‍රද්ධාය තරති යෝග. එතකොට ඊතර වීමක්නේ. එතකොට මේ දුක කියලා කියන්නේ ඥානයක්. දුක පිරිසිඳ දකින්න ඕනේ එකක්නේ. එතකොට අර සම්මාදිට්ඨිය ගැන විග්‍රහ කරනකොට කතමංච භික්කවේ සම්මාදිට්ඨි දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං කියලාගෙන. එතකොට දුක කියන්නේ ඥානයක්නේ. එතකොට ඒ දුක කියන්නේ ඥානයක් නම් ඒ එතෙන්ට යොමු වීමත් දුක කියන්නේ ඥානයක් නම් ඒ එතෙන්ට ඒක පිරිසිඳ දැකීමත් එක තමයි මේ අපිට එතනින් තමයි ඊට පස්සේ නිදහස් වෙන්න තියෙන්නේ. එතකොට දුක ඥානයක් වුණා කියලා කියන්නේ ඈතර වීමනේ කියන එකනේ.
එහෙමයි.
ඔව් ඈතර වීමනේ. එතකොට ඒක දුක ඥානයක් වෙන්න, ඒක සම්මාදිට්ඨියක් වෙන්න, ඒ දැක්ම සම්මාදිට්ඨියකට වෙන්නට නම් ඒකේ ශ්‍රද්ධාවෙන්මනේ බැස යොමු වෙන්නට වෙන්නේ. මේ පැත්තෙන් අපිට සාමාන්‍යයෙන් අපි අරගෙන බැලුවත් මේක භාග්‍යවතුන් වහන්සේ දුක්ඛයි කියලා කිව්වට අපිට මේ පැත්තෙන් අත්දැකීමක් එන්නේ නැහැ නේ දුකක් කියලා. එතකොට අපිට මේ පැත්තෙන් භාග්‍යවතුන් වහන්සේ මේක දුකක් කියනවා, මේක ජරාව කියලා කියනවා, මේ ව්‍යාධි මේ ස්වභාවයන් අපිට කිව්වට අපිට මේ පැත්තකින් අනිත් පැත්තෙන් ඒව අත්‍යන්තික අත්දැකීම් හැටියට අපිට එන්නේ නැහැ. නමුත් අපිට ඒක සද්ධාවෙන් අර ප්‍රතිපදාත්මකව බැසගත්තට පස්සේ ඒ බැසගැනීමේ ස්වභාවයත් එක්ක ඒ සද්ධර්මයේ විමසීමත් එක්ක දෙන්නේ සම්මාදිට්ඨියනේ. සම්මාදිට්ඨිය කියන්නේ මොකක්ද? දුක කියලා දුක පිරිසිඳ දැකීම. දුක පිරිසිඳ දැකීම කියන්නේ ඊතර වේම.
එහෙම ගන්නත් අවබෝධයක් ලැබුණා. තෙරුවන් සරණයි. බොහොම පිං.
තෙරුවන් සරණයි.
තව ගැටලු තියනා නම් යම් කරන්න පුළුවන් කාට හරි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. කොගලගේ මාතයට තෙරුවන් සරණයි. මේ මගේ ප්‍රශ්න වෙන කවුරුත් නැති නිසා මම මේ මගේ හිතේ වැඩ කරන ප්‍රශ්නයක් තමයි මේක. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරා මේ අහනවා ස්වාමීන් වහන්සේලාගේ මේ ඔබලා මේ චලන චිත්‍ර දැකලා තියෙනවද කියලා. ඒ කාලේ තිබුණ ඔය චලන චිත්‍ර එතකොට චලනය. එතකොට ස්වාමීන් වහන්සේ මම මේ අහන්නේ මේ චලනය කියන එක ගත්තම දැන් චප්පාණික සූත්‍රය ගත්තම සත්තු හය දෙනාගේ ඒ හය දෙනාගේ ඒ හය ඒ කියන්නේ එක්කෙන වෙනම ගත්තම අපිට එතන ඇති දෙයක් මම කියන හැටි වැරදි වෙන්න ඕන. මේ එතන ඇති දෙයක් නැහැනේ. එතකොට මෙතන මේ චිත්‍රපටියක් වගේ දැන් අපි චිත්‍රපටියක් ගත්තොත් එතන තනි රූපනේ තියෙන්නේ. එතකොට එතන සිත් ඒ කියන්නේ සිත් වැලක පිහිටීමක් ගැනද මෙතන මෙතනින් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ? මේ එක ඉතාම වටින තැනක් වෙන්න ඕනනේ. දැන් බුදුරජාණන් වහන්සේ අනවශ්‍ය වචන කතා කරලා නැහැනේ. එතකොට මේකත් ගමනට උපකාර වෙන එකක් වෙන්න පුළුවන් කියලා මම මේ කල්පනා කරනවා. මේකත් මේ චලන චිත්‍රයත් මේ චප්පානික සූත්‍රයත් හරහා. එතකොට ස්වාමීන් වහන්සේ කරුණාකර ඔබ වහන්සේ මේක මට මේ ටිකක් වැඩියෙන් පැහැදිලි කරලා දෙන්න පුළුවන් නම් තෙරුවන් සරණයි.
මේ සූත්‍රයක මට එච්චර මේ මතකයක් නැහැ. මේ අවස්ථාවේ ඥානන්ද සායනාසෙත් ඉන්න පොඩ්ඩක් ඒ සූත්‍රයට අනුව මේ කියන්නේ මේ අරු ප්‍රශ්නේ මොකක්ද මට ඒක.
දැන් චලන චිත්‍ර කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනෝනේ චලන චිත්‍ර දැකලා තියෙනවද? මම තිස්සර කාලේ අහපු එක මට අවශ්‍ය ටික විතරයි ඔළුවේ තියෙන්නේ. එතකොට කියනවා මේ ඕකත් මේ ස්වාමීන් වහන්සේට කියනවානේ වික්ස එහෙම දැකලා තියෙනවා. එහෙනම් ඒකත් සිතින් හිතලමයි ඔය කරලා තියෙන්නේ. ඔය චිත්‍ර චලන චිත්‍ර අඳින්නේ සිතින් හිතලමයි. එතකොට බුදුරජාණන් වහන්සේ කීප වෙලාවක ඔය චලන චිත්‍ර වගේ චිත්‍ර ගැන කතා කරනවානේ. විචිත්‍ර චිත්‍ර සත්තු විතර ලස්සන ලෝකයක් ඇත්තේ නැහැ. ඒ සේරමත් සිතින්ම කරන දෙයක් කියනකොට ඔතන තියෙනවනේ ද ස්වාමීන් වහන්සේ ගැඹුරක්. නිකයි මම අහන්නේ. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. මගදී සම්බන්ධ වුණාට කමක් නැහැ නේද?
අනේ ස්වාමීන් වහන්සේ බොහොම පිං බොහොම සන්තෝෂයි.
මේ
තිරසන සඳහ සායනහස වැඩම කළානේ.
මේ මගේ සහෝදර සාමිනහන්සලාගෙන අවසරයි. මේ අම්මා අහපු ප්‍රශ්නේ තියෙන්නේ මේ ဒုတိය ගද්දෝන බද සූත්‍රේ තියෙන්නේ. ද්විතීය ගද්දූල බද්ද සූත්‍රයේ තියෙනවා මේ තස්මාතිය භික්කවේ භික්ඛුනා අභික්ඛනං සකංචිත්තං පච්චවෙක්ඛි තබ්බං දීඝනට්ඨ මිදං චිත්තං සංකිලිට්ඨං රාගේන දෝසේන මෝහේන ආති සංකිලේසා භික්කවේ සත්තා සංකිලිස්සanti චිත්තවෝදාන සත්තා විසුද්ධ්‍යanti දිට්ඨං ඕ භික්කවේ චරණං නාම චිත්තanti එවං බන්තේ තම්පි කෝ භික්කවේ චරණං චිත්තං චිත්තේනේව චිත්තිතං තේන පිකෝ භික්කවේ චරණේන චිත්තේන චිත්තේ තිච්ච චිත්තඤ්ඤේව චිත්ත තරං කියලා තියෙනවා. ඒකේ තියෙන්නේ මේ මහණෙනි මේ තස්මාතිය ඒ නිසා භික්කවේ මහණෙනි භික්ඛුණා භික්ෂුන් වහන්සේනා විසින් අභික්කණං බොහෝම ඉක්මනින් සකං චිත්තං සොකිය චිත්තේ තමන්ගේ හිත පච්චවෙක්කි තබ්බං ප්‍රතිවික්ෂා කළ යුතුයි. දීඝරත්ත මිදං චිත්තං සංකිරිට්ඨං බොහෝ කාලයක ඉඳලා හිත කෙලිසිලාලු තියෙන. මොකෙන්ද? රාගේන රාගයෙන් දෝෂේන දෝෂයෙන් මෝහිනාති මෝහයෙන් චිත්ත සංකිරේසා භික්කවේ සත්තා සංකිරෙස්සති. හිත කිලිටි වෙනවා කියලා කියන්නේ සත්වයා සංකිලිස්සන්තේ. සත්වයෝ කිලිටි වෙනවා. චිත්ත වෝදාන සත්තා විසුද්ධ්‍යන්තේ. චිත්ත වෝදාන කියන්නේ හිත පිරිසිදු වීමෙන් සත්වයෝ විසුද්ධ්‍යන්තේ. සත්‍යෝ පිරිසිදු වෙනවා. දිට්ඨං ඕ භික්ඛවේ චරණං නාම චිත්තන්තේ. මහණෙනි නුඹලා චරණ චිත්‍රය දැකලා තියෙනවද කියන අහනවා. ඒවම් බන්තේ එහෙමයි. එහෙමයි ස්වාමීනි කියනවා. තම්පිකෝ භික්ඛවේ චරණ චිත්තං චිත්තේනේව චිත්තිතං. ඒ නිසා මහණෙනි ඒ නිසා චරණ චිත්‍රය කියන කියන්නේ චිත්තේනේව සිතින්ම චිත්තිතං නිර්මාණය කරලද. අනේකද කියන්නේ මෙතනදී අම්ම කියන්නේ භාග්‍යතුන් වහන්සේ මේ දැන් අපේ හිත තියෙනවානේ අපි විහාර තියෙනවා අර උපනීයති කියන සූත්‍රයක් සංයුත්ත නිකායේ එකේ තියෙනවා චිත්තේන නීයති ලෝකෝ කියලා කියනවා. ලෝකෝ කියන්නේ ලෝකයානේ ලෝකේ ජීවත් වෙන අයනේ. ලෝකේ ජීවත් වෙන චිත්තේන නීයති චිත්තේ සිතෙන් තමයි ඇදගෙන යනවා කියලා කියන්නේ. එහෙනම් මේ හිතෙන් ඇදගෙන යනවා කියලා කියන්නේ සත්‍යයා මේ සසර ඇදගෙන යන චිත්තේන නීයති ලෝකෝ ලෝකයා ඇදගෙන යන හිතින්. දැන් අපි උන්නාබ බ්‍රාහ්මණ වගේ සූත්‍රයක් අරගත්තට පස්සේ ඒ උන්නාබ බ්‍රාහ්මණය අහනෝනේ මේ ඇස කන නාසය දිව කය කියන ඉන්ද්‍රිය පහක් තියෙනෝනේ අපිට. ඒ ඉන්ද්‍රිය පහ නානාංශයන් නානා ගෝචරානි නොයෙක් විෂයන් නොයෙක් ගොදුරු බැහැගන්නවා. මේකට පිරිසරණ මොකද්ද? මේ මනෝ පටිසරණ මනස තමයි පිළිසරණ. එහෙනම් මේ කියන්නේ මේ ඉන්ද්‍රියන් ගත්තට පස්සේ ඇස කන නාසය දිව කය කියන ඒ පහටම ප්‍රධානිය තමයි මනෝ නැත්තම් චිත්තං සිත. මෙන්න මේ හිත බුදුරජාණන් වහන්සේ දේශනා කරනු නිතරම පිරිසිදු කරන්න කියලා. මේ නිතරම දැන් නිතරම පිරිසිදු කරන්න කියලා කියනවා තමන්ගේ හිත ප්‍රත්‍යවේක්ෂා කරන්න කියලා කියනවා. ඇයි අපේ හිත තමයි අර හිතට වහල් වුණාට පස්සේ හිත කියන්නේ හිත අරමුණු ඇවිල්ලා දැන් රාගය ද්වේෂය ඇවිල්ලා අපේ හිත මැඩගත්තට පස්සේ මොකද්ද වෙන්නේ? අපේ හිත මේ මුසපත් වෙලා යනවා. සංකිලිසති කිලිටි වෙලා යනවා. කිලිටි වෙලා යනවා. කැත වෙලා යනවා. දූෂ්‍ය වෙලා යනවා. එහෙම වුණාට පස්සේ සත්‍යය සසර ඇදගෙන යනවා. දැන් ඔය ඒ කාලේ තිබුණ චරණ චිත්‍රය කියන එක මං කියන්නේ මේ අට කතාවල් වල කියන්නේ මං හිතන්නේ මේ කියන චරණ චිත්‍රය කියලා කියන්නේ ඒක අර තනින් තැනට අරන් යන්න පුළුවන් මේ ලස්සන චිත්‍රයක් කියලා කියනවා. තනින් තැනට අරන් යන්න පුළුවන් ලස්සන චිත්‍රයක් කියලා කියනවා. ඒකත් හරීම විසිතුරුයි කියලා කියනවා. හරීම ලස්සනයි කියලා කියනවා. ඒකත් ඒක ලස්සනයි කියලා කියන්නේ කවුද? හිතනේ. හිතනේ එහෙම කියන්නේ. අන්න ඒ නිසා මෙන්න මේ හිත භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ හිත මොකක් කරගන්න කියලාද කියන්නේ පිරිසිදු කරගන්න කියලා කියනවා. එහෙනම් දැන් අපිට දැන් මේ ජීවත් වෙන කෙනාට දැන් බුදුරජාණන් වහන්සේගේ දේශනා රටාව ගත්තට පස්සේ දැන් ජීවත් වෙන අපිට පේන්නේ මොකද්ද? මේ ඇස කන නාසය දිව කය මන ගත්තට පස්සේ දැන් හිත කිලිටි වුණාට පස්සේ ඒ කිලිටි බව නිසාම තමයි සත්‍ය ඇදගෙන යන්නේ. හැබැයි ඒකට භාග්‍යතුන් ඒ හිතමයි මේ ඒ දැන් ඒ හිතම පිරිසිදු කරගන්න කියනවා.
දැන් ඒ හිතම පිරිසිදු කරගන්න ඕන වැඩපිළිවෙලක් තියෙනවනේ නේද? මේ ඒ ඒ වැඩපිළිවෙල තමයි ඊට ඔය සූත්‍රයේම ගද්දුල බද්ද සූත්‍රයේ යටින්ම පැහැදිලි කරලා තියෙන්නේ. ඒ ගද්දුල බද්ද සූත්‍රයේ යටින්ම කියලා කියනවා මේ ඒ කියන්නේ හිත කිලිටි වෙන්න හේතුව මොකද්ද කියලා තියෙනවා. අසුතවා පුතුජනෝ නේද? අන්න අසුතවා පුතුජනෝ කියන්නේ අසුතවා පුතුජනෝ කියලා කියන්නේ දැන් අර අම්ම කියපු කාරණේ තියෙනවා. අර සත්තු අතරින් අර නාහම් වික්‍රේ යන්නම් ඒක නිකායම්පි සමුනුපස්සාමි ඒවන් චිත්තං යතේ ඉදම් වික්‍රේ තිරච්ඡනගතෝ පානා කියලා දෙන්නේ. තිරිසන් සත්තුට අරන් හරි ලස්සන පිරිසක් නෑ කියනවනේ. දැන් අපි යන්නේ නේද අපි දැන් දෙහිවල හරි කොහේ සෆාරි හරි මොනවා හරි ගිහිල්ලා සත්තු දිහා බලනෝනේ ලස්සනනේ. එයාලා ලස්සන කරලා තියෙන හිතින්. ඒ නිසා මේ හිත කිලිටි වෙනවා රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන්. ඒතර මේ රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් හිත කිලිටි වෙන්නේ ඇයිද කියන කාරණය තමයි යටින් කියලා තියෙන්නේ. අසුතවා පුතුජනෝ රූපඤ්ඤේව අබිනිබ්බත්තෝ අබිනිබ්බත්තේති. අන්න අන්න සුතවත් බව නැතිකමින් නැත්තම් නොදන්නාකමින් නැත්තම් මෝහයෙන් නැත්තම් මෝඩකමින් තමයි මේ වැඩේ වෙන්නේ කියලා ගද්දූල බද්ද සූත්‍රයේ පැහැදිලි කරලා තියෙනවා. එතකොට ඒ ගද්දූල බද්ද සූත්‍රයේනේ ඒ ඒ කාරණේ කියලා තියෙන්නේ. ඒ නිසා ලෝකේ ජීවත් වෙන කෙනෙක්ගේ ජීවත් වෙනකොට ඇස කන නාසය දිව කය පරිහරණය කරනවා. එතෙන්දී ඒකේ සිත ප්‍රධානයි. චිත්තේන නියති ලෝකෝ කියන ගාතයෙන් ඒක උපනීයති සූත්‍රයේ ගම්ම වෙනවා පැහැදිලි වෙනවා. නිසා මේ සිත රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් කිලිටි වෙනවා. රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් කිලිටි වුණාට පස්සේ වෙන හානිය නතර කරන්න හානිය වෙන්නේ අසුතවත්කම නිසා, මෝඩකම නිසා, අඥානකම නිසා. මෙන්න මේ මෝඩකම අඥානකම නැති වෙන්න නම් අන්න එහෙනම් අසුතවා බවෙන් ඈත් වෙන්න නම් සුතවාරිසවකෝ වෙන්න ඕන. සුතවත් බවයි ඇති කරගත යුත්තේ කියන භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ඉතින් අර එතන එතෙන්දී අර කියන්නේ චරණ චිත්‍රයක් අරගන්නේ අර මේ චරණ චිත්‍රයක් මෙච්චර ලස්සනයි කියලා කියන්නේ චිත්තං සිතින්මයි කියන එකයි එතෙන්දි කියන්නේ. අන්න එතෙන්ද තමයි ඒ කාරණේ ගලපන්නේ. චප්පාණක සූත්‍රය කියන සූත්‍රේ වෙනම සූත්‍රයක්. එතෙන්දි ඒක මේ මෙතන මේ ගද්දුල බත සූත්‍රයේදී කියලා කියන්නේ පංච උපාදානස්කන්ධ කියන පරියායෙන් චප්පාණක සූත්‍රයේදී පැහැදිලි කරන්නේ ආයතන හයත් එක්ක එක ආයතන විග්‍රහය. මේක පංච උපාදානස්කන්ධ විග්‍රහය. අර චප්පාණක සූත්‍රයේදී සත්තු හය දෙනෙක්ගේ කතාව කියන්නේ වෙනම පරියාය. මෙතෙන්දී උපාදානස්කන්ධ පරියාය අරක ආයතන සලාය ආයතන පරියාය. ඒකට පරියාය දෙකක්. ඒ සූත්‍රය කියන්නේ එක රටාවක්, මේ සූත්‍රය කියන්නේ තවත් රටාවක්. මෙතෙන්දී පැහැදිලි කරන්නේ හිත විචිතුරු වෙන්නේ නැත්තම් මේ ලෝකයේ විචිතුරු දේවල් විචිතුරු ලෙසට මුණා කරවන්නේ අපේ හිත තමයි සංකිලිස්සති වෙන්නේ රාගයෙන් දේශයෙන් මොහයෙන්. අන්න එහෙම වෙන්නේ ඇයි යටින් ද්විතීයික ගද්දුල බද්ද සූත්‍රය පැහැදිලි කරනවා. මේ අසුතවා පුතුජනෝ අශ්‍රුතවත් බව කම නිසාමයි, මෝඩකම නිසාමයි. අන්න මෝඩකම නිසා අසුතවා පුතුජනෝ රූපං ඒත්තම්ම මේසෝහමස්මි ඒසෝ මේ අත්තාති. රූපය ස්වરૂපය මේ ස්වરૂපය මේ මගේ මම වෙමි, මගේ ආත්මය වේ කියලා සමනුපර්ශණය වෙනවා. ඒ විදිහට මේක දකිනවා. ඉතින් අන්න ඒ වැරද්ද නිසායි ලෝකේ හැම දෙයක්ම විචිත්‍රවත් කියන හැටියට දැකලා රාගයෙන් ද්වේෂයෙන් මොහෙන් සංකිලිස්සති දූෂිත බවට පත් වෙන්නේ කියලා ඒක සඳහන් වෙනවා. අදහස අවදි යමට
සම්පූර්ණයෙන්ම ස්වාමීන් වහන්සේ මට අවශ්‍ය ටික සම්පූර්ණයෙන්ම ඔබ වහන්සේ දේශනා කර බොහොම පින් තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
හොඳයි, තෙරුවන් සරණයි.